මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමතානමීයන්ති ඒ පමත්තා යථාමතා ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා අප්පමාදේ පමෝදන්ති අරියාණං ගෝචරේ රතා තේජායිනෝ සාතතිකා නිච්ඡං දල්හ පරක්කමා හුසන්ති ධීරා නිබ්බාණං යෝගක් ඛේමං අනුත්තරන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අප්‍රමාදය කියන වචනය සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්න ආකාරයත් බුදු පියාණන් වහන්සේ තේරුම් කර දෙන ආකාරයත් අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ජීවිතයේ තවදුරටත් පවත්වාගෙන යන උපකාර වෙන හොඳ හෝ නරක හෝ ඕනෑම වැඩක් ඕනෑම දෙයක් කලට වේලාවට කිරීමයි ලෝක සම්මත අප්‍රමාදය. නමුත් බුදු පියාණන් වහන්සේ අපට උගන්වා වදාළ අප්‍රමාදය ඊට වඩා දූරදර්ශී ගැඹුරු අර්ථයක් ඇති එකක්. තනිකර ප්‍රමාදයක්ම වන මේ සංසාර ගමන කෙටි කර ගැනීමට එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නතර කර ගැනීමට කළ යුතු දේ ජීවිත පරිත්‍යාගයෙන් හරි කල් නොදමා කිරීමයි ධර්මානුකූල අප්‍රමාදය. අන්නේ අප්‍රමාදය ගැන වර්ණනා කෙරෙන ගාථා කීපයක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන්නට යෙදුනේ කොසඹෑනුවර උදේනි රජුරුවන්ගේ සාමාවතී නමැති විසවගේ ආදර්ශවන්ත ගුණවන්ත ජීවිතය අරමුණු කරගෙනයි. බුදු පියාණන් වහන්සේ කොසඹෑනුවරට වැඩම කළ අවස්ථාවේදී මේ සාමාවතී දේවියගේ දාසියක් වන කුජුත්තරා නමැති උපාසිකාව බුදු පියාණන් වහන්සේ එතට ගිහිල්ලා බණ අහලා ඇවිල්ලා මහලා සෝවාන් වෙලා ඇවිල්ලා සාමාවතී ඇතුළු 500ක් ඒ පරිවාර ස්ත්‍රීන්ට පරිවාර පිරිසට ඒ ධර්මය දේශනා කළා නියම ධර්මදේශක විලාසයෙන්. ඒක අහලා ඒ පිරිස සෝවාන් වුණා. සාමාවතී දේවිය කොයිතරම් කෘතඥතාපූර්වක අදහස් ඇති කෙනෙක්ද කියතොත් අර කුජුත්තරා දාසිය දාසි භවෙන් නිදහස් කළා තමන්ට මේ ලෝකෝත්තර තත්ත්වයක් ලබා දෙන උපකාර වූ නිසා දාසි තත්ත්වයෙන් නිදහස් කළා. මෞත් තනතුරේ ආචාර්ය තනතුරේ තබා ගත්තා එදා ඉඳලා. ඒ වගේම මේ කුජුත්තරා උපාසිකාව මේ කුජුත්තරා කියලා කියන්නේ ඇත්ත වශයෙන් නම උත්තරා කුජ්ජා කියලා කියන්නේ කුදුයි. ඒ තැනැත්තිය කුදුයි. කුදු නිසා කුජුත්තරා නමින් හැඳින්වෙනවා. ඉතින් මේ උත්තරා උපාසිකාව නිතිපතා බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඇවිල්ලා අර විදියට සාමාවතී ඇතුළු පිරිසට බණ කියනවා. මේ විදියට ක්‍රමක්‍රමයෙන් කීවීමෙන් මේ තැනැත්තිය බොහොම දක්ෂ බහුශෘත ධර්මකථික තැනැත්තියක් වුණා. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මගේ බහුශෘත ධර්මදර ශ්‍රාවිකාවන් අතර කුජුත්තරාව අග්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ අග්‍ර තනතුරු පවා දී වදාලා. ඒ වගේම මේ සාමාවතී බිසවත් බුදුමන්දමේ ශ්‍රද්ධාවකින් යුතුන් කෙරෙහි ලැබිව ජීවිතය ගත කළා පමණක් නොවේ මෛත්‍රී භාවනාව පිළිබඳ විශේෂයෙන්ම සිත මෛත්‍රී භාවනාව අංශයෙන් දියුණුවටපත් වුණා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ සාමාවතී බිසව පිළිබඳවත් අර විදියෙම ප්‍රකාශනයක් කළා. මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතර මෛත්‍රී විහරණයෙන් සිටින ශ්‍රාවිකා උපාසිකාවන් අතර සාමාවතී අග්‍රයි කියලා. මේ සාමාවතී දේවියගේ මෛත්‍රී ශක්තිය ප්‍රකට වුණේ උදේනි රජුණන්ගේම තවත් බිසවක් වන මාගන්දිය බිසවගේ වෛරී එහෙම නැත්නම් ඊර්ෂ්‍යා සහගත වෛරී ප්‍රතිපත්තිය නිසායි. මේ මාගන්දිය බිසව බුදු පියාණන් වහන්සේ එක්ක ලොකු වෛරයක් ඇති කරගත්ත තමන්ගේ රූපයට එක්තරා අවස්ථාවක නිග්‍රහ කළ නිසා. මාගන්දිය බිසවගේ මව්පියෝ එක් අවස්ථාවක බුදු පියාණන් ඇය ඉතාමත්ම රෝප සම්පන්න කෙනෙක් නිසා රජවරුන් පවා විවාහ කරගන්න බලාපොරොත්තු වෙන තරම් රූප සම්පන්න කෙනෙක් නිසා මව්පිය බුදු පියාණන් වහන්සේට විවාහ කර දෙන්න එක දිනා. අන්න ඒ බඳු අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර මව්පියන්ගේ රහත් වීමේ ශක්තිය ගැන හිතලා අර රූපයට නිග්‍රහ කළා. ඒක නිසා වෛරය බැඳගත්තා. ඉතින් එදා ඉඳලා තියෙන වෛරය පිරිමහ ගන්න බුදු පියාණන් වහන්සේගෙන් පලි ගන්න බැරි නිසා මෙන්න මේ සාමාවතී දේවියගේ බුදු පියාණන් වහන්සේගේ ඊටම ශ්‍රද්ධාවන් ශ්‍රාවිකාවක් වන සාමාවතී දේවිය කියන් පලි ගන්න ඊළඟට සූදානම් වුණා. ඒකට ඒක සඳහා අර උදේනි රජුවා මේ එතකොට උදේනි රජුවන්ගේ එක බිසවක් තමයි සාමාවතී මේ අනිත් බිසව මාගන්තිය. සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට ඊර්ෂාවකුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඇති ඒ වෛරය නිසා රජතුමා සාමාවතී දේවියක කලකිරුවන්න නොයිකුත් විදියේ කූට උපක්‍රම යෙදුවා. එක් අවස්ථාවක මේ උදේනි රජුරෝ ඒ සාමාවතී බිසවගේ මාලිගාවේ දින කිහිපයක් ගත කරන්න යන සූදානම් වෙනකොට මේ රජුවන්ට තිබුණ හස්තිකාන්ත වීණාව කියලා ඇතුන් ගෙන්නවන්න පුළුවන් විදියේ පුදුම විදියේ ශක්තියක් ඇති වීණාවක් ඒ යන යන තැන රජුරෝ ඒක අරගෙන යනවා. මාගන්තිය බිසව කලි මොකද්ද අර ඒ වීණාව විසිදුරකින් දල ගැලවපු නායක අතුල් කරන්න සැලැස්සුවා. මේ හැම වැඩේටම උපකාර කළේ මාගන්තිය බිසවගේ බාප්පා සුළුපියා වන මාගන්තිය නැමැති බමුණයි. ඒ බමුණගේ උපකාරය ලබාගෙන මේ විදියට කූට උපක්‍රමයක් කළා. අර වීණාවට වීණාව ඇතුළට දල ගැලවූ නායක ඇතුල් කළා. රජතුමා සාමාවතීගේ මාලිගාවට ගියාට පස්සේ ඒ නාය එළියට එන්න සැලැස්සුවා. එයින් රජතුමාත් කෝප කෙරෙව්වා සාමාවතී පිළිබඳව. කොයිතරම් කෝප වුණාද කියතොත් රජතුමා විස ඊයක් අරගෙන අර සාමාවතී ඇතුළු 500ක් පිරිස පෙළගස්සලා විදින්න සූදානම් වුණා. අන්නේ අවස්ථාවේදී සාමාවතී දේවිය ඒ තමන්ගේ පිරිසට කියනවා අපිට මෛත්‍රිය ඇරෙන්න මේ වෙලාවේ වෙන පිටක් නැහැ. රජතුමාටත් මාගන්තිය බිසවටත් තම තමාටත් සම සමව මෛත්‍රී කරන්න කියලා පිරිසට අවවාද කළා. ඉතින් රජතුමා අර ඊතලයේ විදින්න සූදානම් වෙනවත් එක්කම ඊතලයේ ඒ පැත්තට යනවා වෙනුවට හැරිණු ආපහු හැරිලා රජතුමාගේ පපුවට එල්ල වුණා. රජතුමා එයින් බොහොම සංවේගයට පත් වෙලා එහෙම සාමාවතීගේ පාළඟ වැටිලා සමාව ඉල්ලලා සංවේගයට පත් වෙලා එහෙම සමාව ඉල්ලනකොට සාමාවතී දේවිය ඒ අවස්ථාවෙම උදාගත්තා බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන්න රජතුමාට. ඊළඟට රජතුමාට කිව්වා බුදු පියාණන් වහන්සේගේ සරණ යන්න කියලා. ඊට පස්සේ රජතුමාගේම උපකාරයෙන් සාමාවතී බිසව නිදිපතා සංඝෝපස්ථාන දානමාන කටයුතු වලට ඉඩ සලසා ගත්තා. මේ අපි දිග කතාවක් කෙටියෙන් කියන්නේ කථාන්තර රාශියක් සම්බන්ධ ප්‍රවෘත්තියක් මෙතන තිබෙන්නේ. එතකොට මේ විදිහට තව තවත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි උපස්ථාන කටයුතු වල යෙදෙනකොට මාගන්තිය බිසව තවත් බරපතල කූට උපක්‍රමයක් ඊළඟට යෙදුවා. මේ සාමාවතියකින් පිළිගන්න එහෙම නැත්නම් සාමාවතියට අනුතුරු කරන්න රජතුමා උයන් කෙලියට යන්න සූදානම් වෙන අවස්ථාවේ කෙලිය මොකද්ද අර තමන්ගේ බාප්පා වන මාගන්තිය බමුණට කිව්වා ඒ නැති අතරේ සාමාවතී බිසවගේ ප්‍රාසාදයට ගිහිල්ලා රෙදි ගබඩා තෙල් ගබඩා ඇරලා ඒ රෙදි තෙල් වලින් පොඟවලා ප්‍රාසාදයේ කණුවල එහෙම ඔතලා ගිනි තියන්නේ කියලා. ඉතින් මේක රජතුමා නැති අතරේ ඒ උයනට ගිය අතරේ අර මාගන්තිය බමුණ ගිහිල්ලා ඒ කියාපු විදියට මාලිගේ ගිනි තියන්න සූදානම් වෙනකොට සාමාවතී දැනගත්තා. ඒ කට්ටිය දැනගත්තා මේ කරන්න යන මොකද්ද කියලා. ඊළඟට මේ කලේ මොකද්ද අර පිරිසම ඒ ඇතුළට දාලා දොරවල් වැහුවා. දොරවල් වහලා තමයි ගිනි තියන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේ සාමාවතී බිසව පිරිසට කියනවා දැන් ඉතින් මේ ඒ කියන්නේ ධර්ම දේශනාවක් වගේ කියනවා මේ දීර්ඝ සංසාරයේ අපි ගෙවල් එක්කම මේ විදිහට දැවිලා මිය ගිය අවස්ථාවල් කොයිතරම්ද කියලා බුදුරජාණන් වහන්සේටවත් කියන්න බැරුව ඇති. ඒක නිසා අප්‍රමාදී වන්න කියලා අපමත්තා හෝත අප්‍රමාදී වන්න කියලා එක්තරා ගැඹුරු ඉල්ලීමක් ගැඹුරු ධර්ම උපදේශයක් අර පිළිසෙට දුන්නා. ඉතින් මේ විදිහට ශ්‍රාසාදිය ගිනි ගත්තා. ගිනි ගන්න අතරේ මේ පිරිස කලේ මොකක්ද අර ඒ දැවෙන අවස්ථාවේදී ඒකට කියන වේදනා පරිග්‍රහ කර්මස්ථානය කියලා බොහොම බැරෑරුම් කර්මස්ථානය භාවනා කමටහනක් එක. ඒ ශරීරයට එන වේදනාවම අරමුණු කරගෙන විදර්ශනා වඩනවා. අන්න ඒ විදිහට අර පිරිසම එතකොට අර පිරිස කලින් සෝවාන් වෙලා හිටියේ ප්‍රාසාදිය ඉනි අරගෙන දැවෙන අතරේ අර පිරිස ඒ ශරීරයේ ඇති දැවෙන වේදනාව අරමුණු කරගෙන විදර්ශනා වඩලා ඉහළ මාර්ගඵල ලැබුවා කියනවා. සකදාගාමි අනාගාමි කියන ඒ තත්ත්ව පවා ලැබුවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟ ප්‍රවෘත්තිය සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වැඩි අවස්ථාවේ මේ කාරණේ දැකලා එහෙම නැත්නම් අහන්න ලැබිලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ රජතුමා උයන් කෙළියට ගිය අතරේ ඒ අන්තක්පුරයට ගිනි අරගෙන මෙන්න මේ විදිහට සාමාවතී ඇතුළු විශාල පිරිසක් 500ක් දෙනා මරණයට පත් වුණා. ඒ අය කොහෙද උපන්නේ කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ඒ උපාසිකාවන් බොහෝ දෙනෙක් අර කියාපු සෝවාන් සකදාගාමි අනාගාමි ආදී උසස් මාර්ගඵලවලටත් පත් වුණාය. ඒ අය අප්‍රමාදීව මේ කටයුතු කරගත්තයි. ඊළඟට ඒ හැම දිනෙකම නිෂ්ඵල නොවන මරණයකට පත් වුණාය. අනිෂ්ඵල, ඒ කියන්නේ නිෂ්ඵල නොවන මරණයකට පත් වුණායි කියලා ප්‍රකාශ කළා. ඒ තුලින් යම්කිසි ගැඹුරු අදහසක් දෙන ගාථා ධර්මිකුත් ඒ අවස්ථාවේ වදාලා, මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති, උපති සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ සසතෝ විය කායති පසතෝ නත්ති කිංචන. ලෝකේ ශූන්‍යත්වය හිස් බව ප්‍රකාශ කරන විදිහේ ගැඹුරු උදාන ගාථාවක් එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෝහයට බැඳුණු, මෝහයෙන් බැඳුණු පුද්ගලයාට ලෝකයේ ඇත්ත දෙයක්, සත්‍ය දෙයක් හැටියට පෙනෙනවය. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති, උපති සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ. මේ පංචස්කන්ධ නැමැති උපදීන් අල්ලගෙන ඉන්න මෝඩයා අන්ධකාරයෙන් වැහිලා ඉසිටින්නේ. සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන. ලෝකයේ සාදාකාලික වගේ සාමාන්‍යයෙන් පෙනෙනවය. නමුත් ඇත්ත වශයෙන් ගැඹුරු දර්ශනය ඇති තැනැත්තාට මෙහි ඇති දෙයක් නැත, කිසිවක් නැත, මේකේ ශූන්‍යත්වයක් කියන එක බුදු පියාණන් වහන්සේ ඒ සිද්ධිය ආශ්‍රයෙන් ප්‍රකාශ කළා. අපිට ඉතින් හිතා ගන්න පුළුවන් අර විදිය විශාල පිරිසක් සාමාවතී ඇතුළු විශාල පිරිසක් හිටිය මහා මාලිගාවක් එක සුළු වේලාවකින් ඔක්කොම දැවිලා ඒ පිරිසත් එක්කම විනාශ වුණා. ඉතින් ලෝකේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය හැම එකක්ම ප්‍රකාශ වෙන ගාථාවක් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා. එතනින් කථාන්තරය ඉවර නෑ. ඊළඟට තියෙන්නේ අර රජතුමා ඉතින් කොහොම හරි මේ රාසාදිය ගිනි ගන්නවා කියලා අහන්න ලැබිලා ඉක්මනට ඉක්මනට ආවා. නමුත් එනකොට අරව දැවිලා ඉවරයි. ඉතින් කොහොම හරි ප්‍රාසාදයක් නිවල ඉවරලා ඊනාට බොහොම ශෝකයට පත් වෙලා කල්පනා කරනවා මේක කවුද කරන්නේ නැත්තේ කියලා. ඊළඟට මේක දැනගන්න හිතාගත්ත මේ සමහර විට මාගන්තිම තමයි මේක කරන්නේ නැත්තේ කියලා. නමුත් මේක උපායකින් අල්ල ගන්න ඕන කියලා රජතුමා මොකද කළේ? අමාත්‍යවරුන් රැස් කළා. අමාත්‍ය පිරිස මැද කියනවා, මම මෙතෙක් කල් බොහොම මේ නිතරම හිත් පීඩාවෙන් ඇතු වෙ හිටියේ, මේ තැනැත්ති මට කොයි වෙලාවෙ වින කරනවද කියලා. දැන් නම් මට සැනසille නිදා ගන්නවත් ලැබුණා කියලා රජුරෝ මේ සතුට ප්‍රකාශ කරන වගේ, මේ සාමාවතියගේ මරණයෙන්, ඒ පිරිසගේ මරණය නිසා සතුට ප්‍රකාශ කරන වගේ රජතුමා එහෙම කිව්වහම මාගන්ධිය බිසවත් ළඟ ඉන්නවා. ඒ අතරේ අමාත්‍යවරු අහනවා, කවුද රජතුමනි මේ විදි මේ වැඩේ කරන්නේ නැත්තේ? කවුද ඉතින්? මට ඉතින් බොහොම ස්නේහයක් ඇති, බොහොම හිතවත් කෙනෙක් වෙන්න ඕන මේක කරේ. ඔන්න එතකොට මාගන්ධිය කියනවා, රජතුමනි මම තමයි මේක කරේ, මගේ අපේ බාප්පලාවා කියලා. ඔන්න එළිය වුණා රහස. මේ රජතුමා තේ වෙලාවෙත් නැගෙව්වේ නෑ. ඊළාට කිව්වා, ආ එහෙනම් මම බොහොම සතුටුයි, මට ඔබ විතර ඇල්ම ඇති කෙනෙක් නෑ, ණයන් එහෙම එකතු කරන්න මම වරයක් දෙනවා කියලා. ඉතින් ඔන්න පණිවිඩය ඇරියා මාගන්ධිය තමන්ගේ ණයන්ට. ඉක්මනට ඉක්මනට එන්න රජතුමා මා කෙරෙහි පැහැදිලා ඉන්නේ වරයක් දෙන්න කතා කරනවා කියලා. පළමුවෙන් ආපු ණයන්ට රජතුමා විශේෂ පරිත්‍යාගය හැම දුන්නා, තුටු කඳුරු හැම දුන්නා. ඉතින් තව තවත් නොණෑයන් පවා අල්ලස් දීලා අපිත් මාගන්ධිය බිසවගෙන ආයෝ කියලා තවත් ආවා. ඔන්න ඒ ආපු අවස්ථාවේ රජතුමා අර මුළු පිරිසම අල්ලලා රජ මිදුලේ ඒ වලවල් හාරවල ඒ ඉඟටිය පමණ තක්වා වලවල් වල දමලා උඩින් පිදුරු දමලා ඊළඟට ගිනි තිව්වා. ගිනි තියලා යන්තම් දැවෙන අවස්ථාවේ නඟුල් වලින් ඒ මුළු පිරිසගේම ශරීර කුඩු කුඩු කරලා කෑලි කෑලි කරලා ඒ මරණයට පත් කළා. ඊළාට මාගන්ධිය බිසවට ඊටත් වඩා දරුණු අන්දමින් වදයක් දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ තැනැත්තියගේ ශරීරයේ කැබලි කපලා තෙල් උදුනක දමලා ඒවා බුලුස්සලා ඇයටම කවන්න සැලැස්සුවා කියලා. ඉතින් ওই විදිහට භයානක අන්දමින් ඒ රජතුමා එයාට දඬුවම් කළා. මේ සිද්ධිය යන අතරේ සංඝයා වහන්සේලා අතරත් ඉතින් රාවේ යනවා. මේ තරම් මේ ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට, සාමාවතී කියන උපාසිකාවට මේ සිදුණු මරණය ඉතාමත්ම නුසුදුසු එකක් කියලා ඒ සංඝයා වහන්සේලා ධර්ම සභාවෙදි කතා වුණා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ තැනට වැඩම කළා. අතුමත් ගමහණෙනි මේ කතා කරන්න කියලා ඇහුවාම ওই කතාන්තරේ කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මේ ජීවිතයේ ගත කළ ආකාරයට සාමාවතී බිසවගේ ඇතුළු පිරිසගේ මරණය නුසුදුසුකමක් හැටියට පෙනෙතත් අතීතයේ කළ කර්මය හැටියට නම් හරියටම ගැලපෙනවයි කියලා. ඊළඟට සංඝයා වහන්සේලා ඇහුවා, මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ තැනැත්තිය ඒ අතීතයේ කළ කර්මය? ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ අතීත කතාව ප්‍රකාශ කරනවා. මේ කියන්නේ මේ බුද්ධාන්තරයේම බුදුවරුන් උපදින්න කලින් පසේ බුදුවරුන් සිටින කාලය පිළිබඳ ප්‍රවෘත්තියක්. බරණැසේ බ්‍රහ්මදත්ත රජු රජ කරන කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා අට නමක් රජතුමාගේ මාලිගයට නිතිපතා දන් වළඳන්න වැඩම කරනවායේ. එයින් හත් නමක් දානේ වළඳලා ඉවරලා නැවත හිමාලයට ඉර්ධියෙන් වඩිනවා. එක නමක් ඒ අසල ගඟක් ළඟ තනකොළ පඳුරක තනකොළ වැනු තැනක භාවනා ධානයට සම්වැදිලා ඉන්නවා. එතකොට මේ පසේබුදු රජාණන් වහන්සේලාට උපස්ථාන කරන්නේ 500ක් ස්ත්‍රීන්. මේ රජතුමාගේ අන්තඃපුර ස්ත්‍රීන්. ඉතින් එක දවසක් අද රජතුමා අර පසේබුදු රජාණන් වහන්සේලා වැඩියට පස්සේ ඒ ස්ත්‍රීනුත් එක්ක ජල ක්‍රීඩා කරන්න රජතුමා ගියා. මුළු දවසෙම වගේ ජල ක්‍රීඩා කරලා මේ ස්ත්‍රීන්ට හවස් වෙනකොට බොහොම හීතලයි. ඊළඟට මේ අය කල්පනා කර අපි ගිනිත් අපි ඉන්න ඕන කියලා. එහෙ මෙහෙ බලලා මේ තනකොළ පඳුර දැකලා එතෙන්ට ගිනි තිව්වා. පසේබුදු රජාණන් වහන්සේ එතන ඉන්න බව දුටුවේ නැහැ. එහෙම ගිනි තියලා තනකොළ දැවෙනකොට ඔන්න දැක්කා මේ පසේබුදු රජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බය වුණා. ඊළඟට දැන් මේ රජතුමාගේ පසේබුදු රජාණන් වහන්සේ තමයි මේ ඉන්නේ. අපොයි මේ දැන් අපිට ඊළඟට අපි මරණයටපත් කරයි කියලා. දැන් ඉතින් එහෙම් පිටින්ම දවමු කියලා තව තවත් දර එකතු කළා. දර ගොඩ ගහලා අර පසේබුදු රජාණන් වහන්සේට ගිනි තිව්වා. නමුත් ඒ පසේබුදු රජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ. අර චේතනාව අරගොල්ලෝ අකුසලිය කරගත්තා. ඇත්ත වශයෙන් පසේබුදු රජාණන් වහන්සේ දැවුන්නේ හත් දවසකට පස්සේ සමාධිය නැගිටලා පසේබුදු රජාණන් වහන්සේ නිරුපද්‍රුතව වැඩම කළා. නමුත් අර අය බරපතල කර්මයක් එයින් ඇති කරගත්තා. ඉතින් ඔන්නෝයි කර්මය නිසාය මේ සාමාවතිය කියන්නේ ඔන්නෝයි සාමාවතිය ඇතුළු පිරිසයි ඔය අතීතයේ පසේබුදු රජාණන් වහන්සේ දැවීමේ චේතනාවෙන් අර විදියට ගිනි ගොඩක් ගැහුවා. හිතෙන් දවලා ඉවරයි එතකොට. ඒ කර්මයයි මේ දැන් හින්දේ ඒක පමණක් නොවේයි. ඒ කර්මය නිසා අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැසීලා මේ වගේම ආත්ම භාව 100ක මේ පිරිස ගෙවල් දැවෙන අතරේ තමනුත් දැවිලා මරණයටපත් උනායි මේ අන්තිම වාරයේ මේ විදියට සිද්ධ වුණේ කියලා බුදු දානන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලා තවත් කාරණා හෙළි කරගන්න ඔය දැන් මේ කාලේ කරෙන්න වගේ තවත් කාරණයක් ඇහුවා අර කුජුත්තරා උපාසිකාව පිළිබඳව. මේ කුජුත්තරා උපාසිකාව කුදු වෙලා උපන්නේ මොකද කියලා. ඒ වෙනකොට ඉතින් ශාසනයේ අර බුදු පියාණන් වහන්සේ ඒත දග්‍රස්ථානයේ අග්‍රස්ථානයේ තැබු නිසා වැඩගත් ශ්‍රාවිකාවක් නිසා කල්පනා කරන්න ඇති මේ විදිහ පින්වන්ත කෙනෙක් මොකද මේ කුදු වෙලා උපන්නේ. එතකොට එක ප්‍රශ්නයක් කුදු උනේ මොකද? ඊළඟට අනිත් ප්‍රශ්නේ මේ මහා ප්‍රඥාවක් ඇති තේ නැති උනේ මොන පිනක් නිසාද? ඊළඟට සෝවාන් වුණේ කවර පිනක් නිසාද? ඊළඟට 16ක් මේ අනුන්ගේ මෙහිකාරී තත්වයකට පත් උනේ මොන කර්මයක් නිසාද කියලා ඒ කාරණයක් සංඝයා වහන්සේලා විමසු බව සඳහන් වෙනවා. ඊට අදාළ කථාන්තර ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. පළමුවෙන්ම අර කුදු වීම පිළිබඳව ඒත් අර සිද්ධිහා සම්බන්ධයි. අර කියාපු පසේබුදු රජාණන් වහන්සේ අර කියන්නේ අර තනකොළ පඳුර ළඟ සමාධියට වැඩ සිටි පසේබුදු රජාණන් වහන්සේ කුදු ශරීරයක් ඇති කෙනෙක්. ඉතින් මේක නිසා අර ස්ත්‍රීන් අන්තඃපුර ස්ත්‍රීන් 500ගෙන් එක්කෙනෙක් මේ කියන්නේ මේ කුජුත්තරාව පිළිබඳවයි ඒ තැනැත්තිය මේ අපේ පසේබුදු රජාණන් වහන්සේ මෙහෙම ඇවිදින්න කියලා ස්ත්‍රීන්ට නියමිතව ඒ පොරෝණාවක් ඇඳගෙන රත්රන් භාජනයක් අතින් අරගෙන ඒ අර දැන් මේ කාලෙත් ඔය සමහරු පොඩි ළමයි එහෙමත් ඔය ඇද කරන්නේ අන්නේ වගේ ඇද කළා. විහිළුවක් කළා පොඩි අපි පසේබුදු රජාණන් වහන්සේ ඇවිදින්නේ මෙහෙමයි කියලා. අන්නේ කර්මය නිසා ඇය කුදු වුණා කියලා බුදු පියාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා. ඊළඟට ප්‍රඥාවන්ත වුණේ මොකද කියන එක. ඒකත් මේ කාලයටම හා සම්බන්ධ කරලා කියනවා. අර පසේබුදු රජාණන් වහන්සේලා පළමුණි වරට රජමාලිගාවට වැඩි අවස්ථාවේදී පළමුවෙන්ම උන්වහන්සේලාගේ පාත්‍ර අතට අරගෙන මේ පිරිස මේ 500ක් මේ පිරිස උණු කිරිබත් පිළිගැන්නුවා. එතකොට ඒ කිරිබත් උණු නිසා පාත්‍රය අතින් අතට මාරු කළා මේ පසේබුදු රජාණන් වහන්සේලා. මේක දැකලා මෙන්න මේ කියාපු ස්ත්‍රියම නුවණින් කල්පනා කළා තමා ළඟ තිබුණු ඇද්දත් වලින් නිමවුණු වළලු වගයක් වළලු අටක් දුන්නා මේවා උඩ තියලා පාත්‍රය පිළිගන්න කියලා. ඒ පසේබුදු රජාණන් වහන්සේලාත් ඒ විදිහට එයින් අර තමන්ගෙන් ලැබුණු පීඩාව සංසිඳවාගෙන පස්සේ වළලු ආපහු දෙන්න හැදුවා. ඇය කිව්වා නෑ නෑ මේක සාමණේරයන්ටම පරිත්‍යාග කළා කියලා. එතකොට මෙන්න මේ සුළු වතපිළිවෙත නිසා ඒක නුවණින් කල්පනා කරලා කරපු දෙයක් නිසා ඇය මහා ප්‍රඥා තත්ත්වයටපත් වුණා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට සෝවාන් වුණට හේතුව දක්වන්නේ අර කියාපු අර විදිය අකුසලයක් සිද්ධ වුණ නමුත් අර පිරිස පසේබුදුරජාණන් වහන්සේලාට කළ උපස්ථානියම හේතු උනායි මාර්ගඵල අවබෝධයට. අවසාන වශයෙන් අර 16ක් වීම පිළිබඳව ඒක මේ කාලයේ නෙවෙයි එතන දක්වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කුජුත්තරාව එක්තරා සිටු දියණියක් වා හිටියා. ඒ අවස්ථාවේ එතනැත්තිය දකින්ට හැන්දෑවේ ආවා රහත් මිහිණින් වහන්සේ කෙනෙක්. එතකොට මේ තැනැත්තිය ඇගේ හැඩවැඩ දානවා ආභරණ එහෙම මේ හැඩවැඩ දානවා. ළඟ හිටියේ නෑ මිහිකාරියක්. ඈතින් තිබුණු ආභරණ පෙට්ටියක් ළඟට ගන්න ඕන වෙලා මේ රහත් මිහිණින් වහන්සේට කිව්වා ආර්යාවෙනි මට අන්න අර කරගෙන දෙන්න වඳිමි මෙන්න මේක අරගෙන දෙන්න කියලා ටිකක් ගෞරව සම්ප්‍රයුක්තව තමයි කිව්වේ. ඒක අර මෙහි කාර්ය වැඩක් වගේ පැවරුවේ. මේ රහත්මීනින් වහන්සේත් කල්පනා කළා දැන් මම මේක කිව්ව හැටියට නොකරොත් මේ තැනැත්තිය මා කෙරෙහි තරහ ඇති කරගෙන නිරේ උපදිනවා මේක කළොත් මම 16ක් වෙනවා මේ නිරේ උපදිනවට වැඩිය 16ක් වීම හොඳයි කියලා ඒ කියාපු විදිහටම එක ගෙනල්ලා දුන්නා අන්න ඒ විදිහට ඒ ලෝතුරු තත්ත්ව ලබාගත්තු ඒ රහත්මීනින් වහන්සේ කෙනෙකුගේ මේ විදිය වැඩ ගැනීම නිසා අර විදියේ තත්ත්වයටපත් වුණා කියලා ඒකත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ තුලින් අපිට හිතා ගන්න පුළුවන් කර්ම විපාක එහෙම ඉතින් ඔය ඊට අමතරව ඊළඟට කියවෙනවා නැවතත් අර ධර්ම සභාවේ සංඝයා වහන්සේලා අතර මේ සිද්ධිය පිළිබඳව තාමත් රාව ප්‍රතිරාව යන බවයි පෙනෙන්නේ කියනවා අනේ මේ 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 සම්පූර්ණ සිද්ධිය පිළිබඳව සාමාවතී දේවිය ඇතුළු මේ විශාල පිරිසක් මේ විදිහට ගින්නෙන් දැවිලා නැති වුණයි මාගන්ධිය දේවියගේ ඥාතීන් පිරිස අර විදිහට රජතුමාගේ ඒ දඬුවම් නිසා මරණයටපත් වුණයි මාගන්ධිය දේවියත් ඉතාම භයානක අන්දමින් ඒ පීඩාවලටපත් වුණයි මේ ලෝකේ කවුද ජීවත් වෙන්නේ කවුද මරණයටපත් වෙන්නේ කියලා එක්තරා විදිහක ඒ අයතුළු ඒ සංඝයා වහන්සේලා අතර සංවාදයක් ඇති වුණා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා කවරනම් කතාවකින් යෙදිලා ඉන්නවාද කියලා අහුවා මේ විප්‍රවෘතිය කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි ලෝකේ ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ අප්‍රමාදී අයයි. මරුණත් ජීවත් වුණත් ජීවත්ව සිටියත් ජීවත්ව සිටින හැටියට සැලකිය යුත්තේ අප්‍රමාදී වෙන්න අය. ප්‍රමාද වෙන්න අය ජීවත්ව හිටියත් මලා වගේ කියන ඒ අදහසගෙන දෙන ඔන්න ඊළඟට ඒ අදහසගෙන දෙන ගාථහ තමයි වදාලේ ඒ අපි අර මුලින් මාතෘකා හැටියට තබාගත්තු ගාථා තුනයි බුදු පියාණන් වහන්සේ ඊළඟට වදාලේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමියන්ති යේ පමත්තා යථාමතා අප්පමාදෝ අමත පදං අප්‍රමාදය අමෘතත්වය කියලා කියන්නේ මේ පින්නතුන් දන්නා අමෘත මහා නිර්වාණය කියලා කියන්නේ නිර්වාණයට නමක් නිර්වාණයට අමෘතත්වය කියලා කියන්නේ නිවන් ලැබුවට පස්සේ තවත් උපදින්නේ නැහැ. උපදින්නේ නැති වෙනකොට ජරාවක් මරණයක් නැහැ. ඉතින් ඒකයි අමෘත මහා නිර්වාණය කියලා කියන්නේ. ඒ අමෘත ඒකොට අප්‍රමාදය තමයි නිවනට මඟ. අපමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය මරණයට මඟයි. අපමත්තා නමියන්ති. අප්‍රමාද වූවෝ නොමෙරෙත්. යේ පමත්තා යථාමතා. ප්‍රමාද වූවෝ හරියට මලක් වැනිම වෙත්. ඒ කියන්නේ ජීවත්ව හිටියත් මැරුණා වගේ. ඒතං විශේෂතෝ ඤත්වා අපමාදම්හි පණ්ඩිතා අපමාදේ ප්‍රමෝදಂತಿ අරියාණං ගෝචරේ රතා. එතකොට අප්‍රමාදය පිළිබඳ මෙන්න මේ කාරණය මේ දැන් කියාපු කාරණේ කියන්නේ අප්‍රමාදව ඉන්නව නම් ඒ අය මැරෙන්නේ නැහැ. ප්‍රමාද වූවන් මලා වගේ කියන මෙන්න මේ කාරණය ඒතං විශේෂතුන් ඤත්වා මේ විශේෂ වශයෙන් දැනගෙන මේ මේ කියන්නේ පණ්ඩිතයන් නුනැත්තෝ අප්‍රමාදයක් ප්‍රමාදයක් පිළිබඳ මෙන්න මේ කාරණය අප්‍රමාදය පිළිබඳ මේ කාරණය විශේෂ වශයෙන් තේරුම් අරගෙන අරියාණං ගෝචරේ අපමාදේ රතා ආර්යයන් වහන්සේලාගේ ගොදුරු බිම වැනි වූ අප්‍රමාදය පිළිබඳව නිතරම සතුටු වෙත් ඒ කියන්නේ අරියාණං ගෝචරේ කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාගේ ගොදුරු බිම හැටියට අවස්ථාවක බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය සංඝයා වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ මේ නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනාගේම ගොදුරු බිම හැටියට දක්වනවා. ගොදුරු බිම කියලා කියන්නේ Tamanට අයිති ඉඩම. අන්න ඒ වගේ ඒ ගොදුරු බිමේ ඇලුනා වූ සතර සතිපට්ඨානය පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ නුවණැත්තෝ අප්‍රමාද ප්‍රතිපත්තියෙහිම සතුටු වේ. ඊළඟට කියවෙන්නේ ඒක ගැඹුරු වශයෙන් කියවෙනවා ඊළඟ ගාථාව තේ ජායිනෝ සාතතිකා නිච්ඡං දල්ල පරක්කමා පුසන්ති ධීරා නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං. මේ කියාපු මේ ආර්යයන් වහන්සේලා අප්‍රමාදය පිළිබඳව උනන්දු වෙන අය තේ ජායිනෝ සාතතිකා සමකල්හිම ධ්‍යාන වඩන්නා වූ ඒ නුවණැත්තෝ නිච්ඡං දල්ල පරක්කමා නිරන්තරයෙන්ම නිතරම දැඩි පරාක්‍රම ශක්තිය ඇති. මේ කියන්නේ යුද්ධ කිරීම නෙවෙයි මෙතන කියන්නේ කෙලෙස් රටන. සියලු බාධක මැඩලන දැඩි පරාක්‍රම ශක්තිය ඇති මේ ප්‍රඥයෝ මේ ධීරයෝ මේ නුවණැත්තෝ පුසන්ති ධීරා නිබ්බාණ යෝගක්ඛේමං අනුත්තරං. නිවනටම නමක් තමයි යෝගක්ඛේම කියලා කියන්නේ. යෝග කියලා කියන්නේ මෙතන බන්ධන. කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග කියලා කියන මේ සංසාරී සංස්තය දිගටම ගෙන යාමට උපකාර වෙන බන්ධන හතරක් තිබෙනවා. අන්නේ බන්ධන වලින් මිදීම නම් වූ යෝගක්ඛේම අනුත්තරං. උත්තරීතර විමුක්තිය නම් වූ ඒ නිවන ස්පර්ශ කරත් කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරත්. අර කියාපු අර විදිහේ ප්‍රතිපත්තිය ඇති නිතර ධාන වඩන නුවණැත්තෝ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරත් කියලා අන්නේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කර වදාලා. දැන් ඉතින් මෙතන ඉඳලා අපිට තියෙන්නේ දැන් මේ කථාන්තරයක් ඇහුවා, මේ ගාථා කීපයක් ඇහුවා. දැන් අපිට තියෙන්නේ මේක ගැන තවදුරටත් නැමතිල්ලේ මේවා තුලින් අපිට අපේ ජීවිතවලට ගත හැකි ආදර්ශ ධර්මකාරණා පිළිබඳ තවත් ගැඹුරු දේවල් මේක තුලින් මතු කර ගන්නත් පුළුවන් වෙනවා. ඒකට පළමුවෙන්ම අපි මේ කථාන්තරයේ ආශ්‍රයෙන් හිතලා බලනකොට මේ ශාසනයේ හිටපු ඒ බුද්ධ කාලයේ හිටපු ශ්‍රාවිකාවන් අතර ඉතාමත්ම ශ්‍රේෂ්ඨ නාමයක් තමයි ඔය කියාපු සාමාවතී බිසව. ඒ තැනැත්තියගේ උදාර ජීවිතයේ ප්‍රවෘත්තිය තමයි දැන් කියවුනේ. අපිට ඒක වැඩිය විස්තර සහිතව නැතත් හිතා ගන්න පුළුවන් කොයිතරම් දියුණු හිතක්ද කියලා ඒ තැනැත්තිය. අර මෛත්‍රී ශක්තිය ගැන හිතලා බලනකොට දැන් ඒ Tamanට වෛර කළ මාගන්තිය පිළිබඳව කිසිම වෛරයක් නැතුව අර විදිහට සමමෙත පතුරන්න අර රජතුමා ඊතලෙන් විදින්න අවස්ථාවේ පිරිසට අවවාද කළා රජතුමාටත් මාගන්තිය බිසවටත් තම තමාටත් සමසමව මෛත්‍රී කරන්න කියලා. ඒ තරමට දැඩි මෛත්‍රී ශක්තියක් ලැබුණා. මේ මෛත්‍රී භාවනාවේ තිබෙනවා පින්නතුනි එක අවස්ථාවක්, ඒක ඉතාමත්ම දියුණු අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. පුද්ගල ભેදයක් නැතුව හැම කෙනෙක් පිළිබඳවම මෛත්‍රිය විසිදුවන්න පුළුවන් ඉතාමත්ම ප්‍රබල ශක්තියක්. ඒ අවස්ථාවේ ඒ ධ්‍යාන ඒ ශක්තිය තුල තිබෙනවා ප්‍රාතිහාර්යයක් පෑමට පවා. අන්නේ ප්‍රාතිහාර්යයේ බලයෙන් තමයි අර ඊතලය ආපසු හැරුණේ. රජතුමා තුල ඇත්ත වශයෙන් මෙතන සංවේගයක් ඇති වුණා කියලා කියනවා. මේ පණ නැති ඊතලයටත් මගේ ගුණ දැනගන්න ලැබුණා. මං වගේ මිනිස්සුෙකුත් දන්නේ නැහැ කියලා ඒ විදිහට රජතුමා සංවේගයට පත් වෙලා යර වැඳ වැටුණේ. ඉතින් ඒ විදිහට අපට තේරෙනවා අර මෛත්‍රී ධානය තුල කොයිතරම් ප්‍රබල ශක්තියක් තිබෙනවද කියලා. ප්‍රාතිහාර්ය පෑමට තරම්. එතකොට ඒ විදිහට විසහීයක් අනිත් පැත්තට හරවන්න පුළුවන් ශක්තිය තිබුණා. නමුත් ඒක නිසාම ඇතැම් විට කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එහෙනම් මොකද අර ගිනි ගන්න වෙලාවේ බැරි වුනේ? ඇත්ත වශයෙන්ම ඒ මෛත්‍රී මේ පින්නතුණු තහල ඇති කොටිකුත් මෛත්‍රියේ ආනිසංස බුදු පියාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ 11ක් දේශනා කරලා තිබෙනවා. ඉන් එකක් තමයි නාස අග්ගිවා විසංවා සත්තංවා කමතියේ මෛත්‍රී ධානය වඩාපු කෙනාට මෛත්‍රී චේතෝ විමුක්ති තියෙන තැනැත්තාට මේ තත්වයට හිත දියුණු කළ තැනැත්තාට ගින්නෙන්වත් වසවිස වලින්වත් ආයුධ වලින්වත් හිරිහැරයක් වෙන්නේ නැත කියලා. නමුත් මෙතන අර ගින්නෙන් වෙන උපද්‍රවය වළක්වා ගන්න බැරි වුණේ අර කර්මයේ බරපතලකම නිසායි. කර්ම වේගය ඊට වඩා දරුණුයි. නමුත් එයින් පසුබට වුණ නැහැ සාමාවතී දේවී. එතෙන්දී තමන්ගේ පිරිස හැරෙව්වා විදර්ශනා පැත්තට. අන්න එතන ලොකු ගැඹුරු වටිනා අදහසක් තිබෙනවා. මේ ප්‍රාසාදය මෙහි ගිනි අරගෙන දැවෙනවා. ඒ අතරේ මේ සාමාවතී කියන්නේ මොකද්ද? වචන දෙකකින් එතන අවවාදය දීලා තියෙනවා. අපමත්තා හෝත අප්‍රමාද වේව්. අන්න එතනත් කියවෙන අප්‍රමාදය. දැන් සාමාන්‍ය ලෝකයේ අප්‍රමාදය කියලා කිව්වනම් දැන් මේ විදිහ අපි හිතමු මේ කාලයේත් ඔය විදිහේ දේවල් වෙනවනේ. මහා ප්‍රාසාද, තට්ටු ගණන් ලොකු ප්‍රාසාද හිටි ගමන් ගිනි අරගෙන මොන මොන හේතුන්ද කියන එක මේ පින්නතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ. ඒ විදිහ හිර වෙලා මහා විලාප නගමින් දුකසේ මිය යන අය ගැන කොතිකුත් අහන්න ලැබෙනවා. දැන් සාමාවතී දේවිය කොහොම මොකද කළේ? දැනගත්ත ආයිත් ඉතින් දොරවල් අරින්න බෑ. දොරවල් ඔක්කොම වහලා මේවට අඬලා දොඩලා වැඩක් නැහැ. කරන්න තියෙන දේ තමයි කරන්නේ. අන්න අප්‍රමාදව. අප්‍රමාදව කරනවා කියන්නේ එතන කලේ මොකද්ද? පිටත ගින්නෙන් දැවෙද්දී ඇතුළත නිවනින් නිවා ගත්තා. ඒකයි කරේ. පිටත ගින්නෙන් දැවුණා. දැවෙන අතරේ ඇතුළත නිවනේ නිවීමෙන් නිවා ගත්තා. ඒ කියන්නේ ඵල සමාපatti. ඒ තමන් ලබාගත්තු සෝවාන් තත්වයේදීම ඵල ශක්තියක් තිබෙනවා. ඒ ඵල සමාපත්තිය තුලින් යම්කිසි විශාල මේ කියාපු අර නියම නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒක තවදුරටත් මේ විදර්ශනා වඩලා. ඒ කියන්නේ වේදනා පරිග්‍රහ කර්මස්ථානිය කියලා කිව්වේ අර දැවෙන අවස්ථාවේ ශාරීරියට වෙන වේදනාවම ඒකම කමටහනක් කරගත්ත. සාමාන්‍ය ස්වභාවය සාමාන්‍ය ලෝකයා අපි කවුරුත් දන්නවා වේදනාවට බයයි. වේදනාවෙන් පලා යන්නයි උත්සාහ කරන්නේ. මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන පුදුම ක්‍රමය මොකක්ද? මෙන්න මේ වේදනාවම කමටහනක් කරගෙන වේදනාව දිහා බලාගෙන මානසිකාර්යයොදලා යෝනිසෝ මානසිකාර්ය කියලා කියන නුවණින් මෙනෙහි කිරීම. එතෙන්ට යෙදුව අවස්ථාවේදී සමාධිසිතකින් ඒ වේදනාව තමාගේ දෙයක් හැටියට නෙවෙයි මේක දැන් බුදු පියාණන් වහන්සේ වේදනාව උපමා කරලා තියෙන වේදනාව බුබුලු උපමා. දිය බිබුලු. දැන් ඔය වතුර වැක්කිරෙන වෙලාවේ අපිට පේනවනේ ඔය වහලින් එහෙම වතුර වැක්කිනකොට භාජනයකට හරි ඉක්මනින් වතුර බිඳුව බිබුල් හැදි හැදි එහෙමම එකතු වෙවි ඊළඟට එහෙමම නැති වෙලා යනවා. ලොකුවට බුබුලු හැදෙනවා. හැදිලා ඊළඟට එහෙමම බිඳිලා බිඳිලා යනවා. අන්න ඒ වගේ දෙයක් මේ වේදනාව කියන එකක්. අපි එතකොට මේ වේදනාව තුලින් කැළඹෙන්නේ මොකද මේ වේදනාව මගේ වේදනාවක් හැටියට අල්ල ගන්නවා අල්ලගෙන ඒකෙන් පලා යන්න ඒකත් එක්ක ද්වේෂයක් ඇති කරගෙන යම්කිසි අභ්‍යන්තර සටනක් කරනවා ඒක තුලින් අපි දැවෙනවා ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ විදර්ශනාත්මක වශයෙන් අර වේදනාවම අරමුණු කරගෙන ඒ පීඩාවම අරමුණු කරගෙන ඒකම කර්මස්ථානයක් කරගෙන කමඨහනක් කරගෙන ඒකට හිත යොදනවා ඒ තුලින් දකින්නවා අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය අන්නේක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තමයි ඉහළ මාර්ග ඵලවලටපත් උනේ. අර කියාපු අර සාමාවති ඇතුළු පිරිස අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අනිෂ්ඵලා කාල කතා. අනිෂ්ඵල මරණයකටපත් උනා කියලා. නිෂ්ඵල මරණයක් නෙවෙයි අනිෂ්ඵල මරණයක්. ඒ කියන්නේ සාර්ථක මරණයක්. ඒ අදහසම තමයි මේ ගාථාවල කියවෙන්නේ. අප්‍රමත්තා නමි යන්ති. අප්‍රමාද වූවෝ මැරෙන්නේ නැහැ. වුවන් මැරෙන්නේ නැහැ. ප්‍රමාද වූවන් තමයි මැරෙන්නේ. එතකොට මේක අපගේ ජීවිතවලටත් හොඳ පාඩමක්. මේ කියන්නේ අපි මැරෙන අවස්ථාවේ කොයි කොතනද කොයි වෙලාවේද කොයි විදිහේ සිද්ධි මාලාවක් මැද්දෙද කියන එක අපිට කාටවත් ස්ථිරව කියන්න බෑ. අර කියාපු විදිහට ප්‍රාසාදයක් එහෙම් පිටිම ගිනි ගන්න අවස්ථාවක එළියට එන්න බැරුව ඒ විදිහ අවස්ථාවකත් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවට පිහිට වෙන්නේ මොකද්ද කියන එක ඔන්න දැන් හිතා ගන්න පුළුවන්. අන්න අර සමම්පුරුදු කර කර්මස්ථානිය. දැන් සාමාවතිගේ ජීවිතය තුලින් අපිට පේනවා සාමාවති බිසවගේ ජීවිතය තුලින් අර මුල් අවස්ථාවේදී ඇය දිනු කරගත්ත මෛත්‍රී ධානය උපකාර කරගත්තා. ඒක තුලින් මේ තමන්ගේ සැනසුම ලබා ගත්තා වගේම රජතුමා පිළිබඳවත් විශාල වෙනසක් ඇති කරලා එම් පිණි මේක ධර්ම විජයක් කරගත්තයි අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී මේ සංසාර තත්ත්වය හරියට කල්පනා කරලා අපි ඒකත් හරියට පිළිගැනීම තමයි ඒ තමන්ට මේ එතෙන්දී ඕනනම් කෙනෙකුට දැන් මේ සිද්ධිය හැටියට ඒබඳු දෙයක් සිද්ධ වුණාම අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? මේක මේ කරන්නේ නැති අහවලා තමයි කියලා ඊනට ද්වේෂයෙන් දැවි දැවි ද්වේෂයෙන් මෝහයෙන් දැවි දැවි තමයි අර ගින්නිනුත් දැවෙන්නේ. ඒ වෙනුවට සාමාවතී කලේ මොකද්ද? මේක කර්ම වේගයක් හැටියට තේරුම් ගත්තා. මේ තරම් දීර්ඝ සංසාරේ අපි මේ වගේ දැවිච්ච අවස්ථා ගණන් නැතුව ඇති කියලා තමන්ගේ පිරිසට අවවාද කළා. බුද්ධ ඥාණයෙන්වත් කියන්න බැරි තරමට අපි දැවෙන්නේ නැති. මේක සුළු දෙයක්. මේක සුළු දෙයක්. කර යුත්තේ මෙන්න මේකයි කියලා. මේක ප්‍රතිකුත් වෙන දෙයක්. නමුත් අපි විසින් මේ අවස්ථාවේ කරන්න ඕනේ මේක විදර්ශනාවට නගලා ඉක්මනින් මේ අපි මේ භවයෙන් එළියට පැන ගැනීම. එතකොට බුදු පියාණන් වහන්සේ දැක්ව අප්‍රමාදය මොකද්ද? අර විදිහේ දැවෙන ගොඩනැගිල්ලකින් එළියට පැනීම නොවේ. ඇත්ත වශයෙන් එළියට පනින්නත් බෑ මේ අවස්ථාවේ. ඒ බැරි වුණත් සාමාන්‍ය ලෝකයා උත්සාහ කරන්නේ අන්තිම අවස්ථාවේ කවුරු හරි පිහිට වෙලා මේ දොර අරිනවා ඇති මම කොහොම හරි බේර ගන්නවා ඇති කියන අදහකින් තමයි විලාප කියා කියා අන්තිමට මරණයටපත් වෙන්නේ. ඒ වෙනුවට මේ தත්ත්වය හරියට පිළිගත්තා මේ තැනැත්තිය. මේක ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ වඩා වර්ණනා කරන්නේ මෙබඳු අවස්ථාවල් වල භවයෙන් එළියට පැන ගැනීම. මේ සංසාරයේ මේ භවයෙන් එළියට පැන ගැනීම. ඒකයි සාමාවතී බිස්ව ඇතුළු පිරිස කරගත්තේ. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තිබෙනවා වෙන තැනක. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි වස්ත්‍රය හෝ හිස හෝ කෙනෙකුගේ ගිනි ගත්තාම එයි දැනත්තා විසින් මොකද්ද කළ යුත්තේ? මොකද්ද කළ යුත්තේ? සංඝයා වහන්සේලා දෙන්නේ දැන් මේ පින්නතුන්ම දෙන පිළිතුරම තමයි. භාග්‍යතුන් වහන්සේ වස්ත්‍රය හෝ හිස හෝ ගිනි ගත්තොත් ඒ දැනත්තා විසින් කළ යුත්තේ ලොකු උත්සාහයක් වීරයක් සතියක් දරලා ඒ ගින්න කොහොම හරි නිවා ගන්න එකයි. බුදු පියාණන් වහන්සේ මොකද්ද වදාළේ? නෑ මහණෙනි මම කියන්නේ ඒක නෙවෙයි. එවන්දු අවස්ථාවේ කළ යුත්තේ ඒ තමන්ගේ ගිනිගත්තු වස්ත්‍රය ගැනවත් හිස ගැනවත් නොතකා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ අර බාහිර ගින්න නිවන එක නෙවෙයි මේ ඇතුළත ගින්න නිවා ගැනීමයි කියලා. අන්න ඒ බුද්ධ දේශනාව අනුවම සාමාවතී දේවිය ඇතුළු පිරිස අප්‍රමාදීව ක්‍රියා කර බවයි කථාන්තරයෙන් අපිට පේන්නේ. ඉතින් මෙන්න මේක ඉතාමත්ම වටිනා තම තමන්ගේ ජීවිතවලට ඇත්ත වශයෙන්ම දැන් ආපදා අවස්ථාවල් වලදී තමාට පිහිට වෙනවා කියලා නොයෙකුත් විදිහේ ඉතුරුම් තැන්පත් ඕවා ගැනයි මේ ලෝකයා හිතන්නේ. නමුත් අවසාන අන්න අර කියපු අසරණ අවස්ථාවේදී තමාට පිහිට වෙන්නේ තමන් දිනු කරගත්තු කර්මස්ථානයක්. අර විදිහේ දැඩි ද්වේෂය පැනනගුණු අවස්ථාවේ ද්වේෂය නිසා වෙන උපద్రව බොහෝ දුරට වළකා ගන්න පුළුවන් මෛත්‍රී ධානයේ මෛත්‍රී ශක්තිය. ඊළඟට කර්මානුරූපව තමන්ට නොවැළැක්වි කිය අවස්ථාවක් ආවොත් අන්නේ අවස්ථාවේ මේ කියපු විදර්ශනාවෙන් භවයෙන් එළියට පැන ගැනීමේ අවස්ථාවක් හැටියට හිතලා ඒකෙන් සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒක තමයි අප්‍රමාද ප්‍රතිපත්තිය. එන් අර ගාථාවලින් කියාපු එක එහෙම් පිටින් අර සාමාවතී දේවියගේ චරිතයෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒක තුලින් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ ගැඹුරු අර්ථයෙන්. ඊළඟට ඒකම දැන් මේ කථාන්තරයේ කියවුණු අනිත් සිද්ධිය ආශ්‍රයෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් කොයිතරම් භයානක කර්ම සාගරයකද අපි ජීවත් වෙන්නේ කියලා. අර බුදු ඇසට පෙනුණා. සාමාවතී දේවිය ඇතුළු පිරිසගේ ඒ මරණය මාගන්දිය නිසාම වුණා නොවේ. මාගන්දිය උපකරණයක් පමණයි. මාගන්දිය බිසව උපකරණයක් වුණා සාමාවතී දේවිය ඇතුළු පිරිස. අතීතයේ අර වසේබුදුරජාණන් වහන්සේ කෙනෙක් දවන්න ගත්ත උත්සාහය දැව්වෙත් නැහැ. දවන්න ගත්ත චේතනාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දිනොත් චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි. හිතලා චේතනාවක් ඇති කරගෙන තමයි ඊළඟට කයින් වචනෙන් සිතින් කර්ණ කරන්න කියලා. අන්නේ ධර්මතාවට අනුව දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කෝ ඉතින් දැවුනේ නැහැ නේද පසේබුදුරජාණන් වහන්සේ. දැවුනත් නැතත් අර අය හිතෙන් දවලා ඉවරයි. ඒ කර්මය නිසා තමයි අර විදියට විපාක දුන්නේ. ඇත්ත වශයෙන්ම දැවිලා එහෙම වුණා නම් ඊටත් වැඩිය ධර්මුයි. නමුත් මේ අර චේතනාවම කර්මය නිසා ඒකේ කර්ම විපාකය. ඊළඟට ඒ බරපතල කර්මය පිළිබඳව ඊළඟට අනිත් කර්මත් හොඳ හෝ කුසල් හෝ අකුසල් හෝ වේවා මේ කර්මවල තිබෙන විපාක පක්ෂය ගැන අපි නිතර හිතිය යුතුයි. අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන සිදුවීම් හැම එකක් යටම කර්ම තිබෙනවා. කර්ම මහ පොළොව උඩ ඉන්නවා වගේ කියලා හිතා ගන්න ඕනේ. ඒ තරමට මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කරපු කර්ම ගොඩ උඩමයි අපි මේ ඉපදිලා තිබෙන්නේ. ඒ කර්ම ගෙවන්නමයි මේ ජීවිතේ යන්නේ. මේක කෙලවරක් කරන තුරු මේ කර්මවල බීජ ශක්තිය නැවත උපදින බීජ ශක්තිය නැති කරන තුරු අර ලෝකෝත්තර මාර්ගඵල වලින් මාර්ග ඥාන වලින් එතකන් අපිට තියෙන්නේ මෙන්න මේ කර්ම සාගරේම පීන පීන ඉන්න එකමයි. එතකොට ඔන්න හොඳ කර්ම ගැන කියආපු එකක් අර එතනත් කුජුත්‍රාදාසිය පිළිබඳ ප්‍රවෘත්ති වලින් කියවුණා. දැන් පළමුවෙන්ම ඇහුවේ ඒ තැනැත්තිය වශයෙන් අර කුදු වීම පිළිබඳව එතන අකුසල කර්මයක් දැක්ුවා. ඒකත් සුළුවේ කොට තැගිය යුතු දෙයක් සාමාන්‍ය ලෝකේ නම් බලනකොට. පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ පොඩි විහිළුවක් කළේ මෙන්න මේ විදිහට අපේ පසේ බුදුරජාණන් වහන්සේ ඇවිදින්න කියලා ඒ විදිහට කුදු ගැනිලා කොරෝනාවක් පෙරෝගෙන එහෙම ඇවිද්දා. ඒ කළ අකුසල ඒ කියන්නේ ඒ තුලින් ඇති කරගත්තු අකුසල චේතනාව නිසා අර තැනැත්තිය කුදු වුණා. මේ අපේ ශරීරයේ ඇතිවන රෝග, ශරීරයේ අංග විකලතාවන් ආදියට බොහෝ දුරට හේතු වෙනවා ඔන්න ඔය විදිහේ දේවල්. අපිට කොතිබුත් අහන්න ලැබෙනවා මේ කාලේ පවා බුද්ධ ඥානීන් කියාපු දේවල් වෙන වෙන අය ඒ සුළු සුළු මට්ටමිනුත් හෙලි කරගන්නවා. නමුත් මේක සත්‍ය කාරණයක්. අපේ සිතින් වචනයෙන් කයින් කරන ඒ සුළු ක්‍රියාවක පවා කුසල් හෝ අකුසල් වල ඉතාමත්ම ඈතට යන විපාක වේගයක් තිබෙනවා, විපාක වාරයක් තිබෙනවා. ඉතින් ඒක අනුව ඒ කුදුණු බව ප්‍රකාශ වෙන සිද්ධිය. ඊළඟට මහා ප්‍රඥාව වුණු මහා ප්‍රඥාවක් ඇති කෙනෙක් වුණා. ඒකත් ලොකු දෙයක් නෙවෙයි. පස්සේ බුදුරජාණන් වහන්සේලා ඒ දානේ වළඳන අතරේ පාත්‍රයේ හිමි කරනවා දැකලා, නමුත් අර තැනැත්තිය නුවණින් කල්පනා කළා. දැන් අපෝපස්ථාන කරන අවස්ථාවේදී, වත් පිළිවෙත් කරන අවස්ථාවේදී ඔන්න මේ පින්වතුන්ට ඒක හොඳ පාඩමක්. මේක කළ යුත්තක් නිසා හෝ මහා කරදරයක් හැටියට හිතාගෙන කරනව නෙවෙයි, මේක මට මගේ නුවණ පාවිච්චි කරලා මගේ කර්ම රැස් කරගන්න හොඳ අවස්ථාවක් කියලා හිතාගන්න ඕන. අර තැනැත්තිය අමුතුවෙන් ඉල්ලුවේ නැහැ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවා. පස්සේ බුදුරජාණන් වහන්සේලාට පහසුවක් සැලසීම වශයෙන් තමන් ළඟ තිබුණු ඒ වල්ලු ටික දුන්නා. ඒ පාවිච්චි කළ නුවණ නිසා යන මහා ප්‍රඥා තැනැත්තියක් වුණා. ප්‍රඥාව ඇති තැනැත්තියක් වුණා. බහුශ්‍රුත තැනැත්තියක්, ධර්ම දර තැනැත්තියක්. ඊළඟට ඒ වගේම අර සෝවාන් වීමට හේතු වුණේ ඒ පස්සේ බුදුරජාණන් වහන්සේලාට කළ උපස්ථානයේ මාර්ගඵල අවබෝධය ලබාගපු ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට කරන උපස්ථානය අප උපස්ථානයේ තමන්ටත් ඒ තත්ත්වය ලබා ගන්න උපකාර වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ. මේ පිනතුන් කොතිබුත් අහලා තිබෙනවා. ඊළඟට අවසාන වශයෙන් අර කියාපු දාසියක් වීම පිළිබඳව එතනත් බැලුවාම සුළු දෙයක් පිටු කුමාරියක් හැටියට ඉඳෙද්දි රහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුගෙන් දාසියකගෙන් ගන්න වැඩයක් ගත්තා. ඒ ඉතාම සුළු අවස්ථාවක් සුළු දෙයක් හැටියට හිතෙන්නේ. නමුත් ඒකෙත් යම් කිසි අකුසල කර්මයක්. ඒක නිසා ඇත්ත වශයෙන් කොයිතරම් මේ සංසාරේ වාසය කිරීමම භයානක දෙයක්. දැන් මේ පින්නතුන් ඔය මහා වේගයෙන් වාහනයක් ඉදවගෙන යනවා නම් ඒ රියදුරා කොයිතරම් දක්ෂයෙක් නම් ඉතින් එච්චර බයක් නොවෙන්න පුළුවන්. නමුත් කොයි වෙලාවේ කොතනින් සතික් පැනලා කොතනින් මේකක් වෙලා පොඩි එහෙම එහෙම වීමක් වෙලා යන්ත්‍රයක් එහෙම වෙලා මේක නොපිට යනවාද කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතක්. ඉතාම ශීඝ්‍රයෙන් මේ සිත ක්‍රියා කරන්නේ. ඒ හිත ඉතා සුළු මට්ටමකින් හෝ නොපිට ගිය හැටිය ඊළඟට ඇති වෙන කර්ම වේගයට අපි දීර්ඝ කාලයක් මේ සංසාරේ ගෙවන්න වෙනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වය. ඒක නිසාමයි බුදු පියාණන් වහන්සේ හැම තිස්සෙම ප්‍රකාශ කරන්නේ නියම අප්‍රමාදය නම් මෙන්න අර අපි මුලින් පටන් ගත්තු ඒ වාක්‍ය කීපෙමයි කියවෙන්නේ. මේ ජීවිතේ අපි සාමාන්‍ය ලෝකයා හිතන අප්‍රමාදය නම් බස් එකට දුම්රියට වෙලාවට යන්න, අනිකුත් මේ කාර්යාලයට වෙලාවට යන්න, අනිකුත් එදිනෙදා කටයුතු හරියට වෙලාවට කර ගැනීම, කොහොම හරි කර ගැනීම. සාමාන්‍ය ලෝකයාගේ අදහස හොඳින් හෝ නරකින් හෝ ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ කළ යුත්තේ ඒ වෙලාවට කරලා අපේ ජීවිත සාර්ථක කර ගැනීමයි අපි කාගෙත් බලාපොරොත්තුව. ආර්ථික වශයෙන් සාර්ථක කර ගැනීමයි. නමුත් ඒක තුළින් ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේගේ වචනේ අනුව නම් ප්‍රමාදයටයි වැටෙන්නේ. නියම අප්‍රමාදය. එතකොට බුදු පියාණන් වහන්සේ දැක්වේ මෙන්න මේ කියාපු මේ භයානක සංසාරයෙන් හැකි තාක් ඉක්මනින් මිදීම. මේ භවයෙන් එළියට පැන ගැනීමයි. අන්නේ භවයෙන් එළියට පැන ගැනීමට උපකාර වෙන දේ තමයි ඒ සාමාවතී බිසගේ චරිතයෙන් අපට පෙනෙන්නේ. අර අතන අර වස්ත්‍රය ගිනිගත්තු අවස්ථාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාළ දේශනාවෙනුත් තෙළිවෙන්නේ ඒකයි. ඉතින් ওই විදිහට ඒ සංසාරයේ ඇති භයානකත්වය, ඒ වගේම අර මාගන්ධිය බිසවගේ ක්‍රූරත්වය, ඒ ක්‍රූර ස්වභාවය ඇත්ත වශයෙන්ම ඒ මාගන්ධිය බිසවගේ මුල් කාලය ගැන ඒ කතන්තරයේ තියෙන්නේ. ඉතාමත්ම රූප සම්පන්න තැනැත්තියක්. මුළු දඹදිවේම ඉතාමත්ම රූප සම්පන්න නිසා හැම රජවරුම මේ තැනැත්තිය විවාහ කරගන්න බැලුවා. මව්පියනුත් කල්පනා කළා මේ බුදු පියාණන් වහන්සේ දැක්ක හැටිය මේ ලෝකේ මේ තරම් රූප සම්පන්න කෙනෙක් නෑ කියලා බුදු පියාණන් වහන්සේ ළඟට එක්කගෙන ආවා විවාහ කරලා දෙන්න. ඒ තරම් රූප සම්පන්න. ඉතින් රූප සම්පත්තිය එහෙම වුණත් ಗುಣ සම්පත්තිය ඉතාමත්ම දුර්වල බවයි අපට පෙනෙන්නේ. අරක නිසා ඇතිවෙච්ච දේශසිත නිසා ඇය කොයිතරම් භයානක අකුසල් රාශියකට ඒක බැඳුරඳ කියතොත් අන්තිමේදී මෙලොව වශයෙන්ුත් අර විදියට බරපතල වද හිංසා ඇතුව මැරෙන්න සිද්ධ වුණා. ඔන්න ඔය තුලින් අපිට බලා ගන්න පුළුවන් මේ සමාජයේ දියුණු වෙන්නේ කවුද, පිරිහෙන්නේ කවුද, නියම ප්‍රමාදය මොකක්ද, නියම අප්‍රමාදය මොකක්ද, ලෝකයා හිතන ප්‍රමාදය කොයි විදිය දෙයක්ද කියන අන්නේ විදියට අපි කල්පනා කරන්න ඕන. මේක තුලින් අපි මේ ධර්මමය වශයෙන් ඉගෙනගත්තු කරුණු එදිනදා ජීවිතේට ප්‍රයෝජනය ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට පළමුවෙන්ම තමන් යම් කිසි දැන් මේ අපි කියාපු ධර්ම මාර්ගයම තමයි ශීල සමාධි ප්‍රඥා කියන එක කෙටියෙන් සලකලා ගත්තොත් මුළු මහත් බුද්ධ ශාසනයම හඳුන්වන්නේ ශීල සමාධි ප්‍රඥා කියලා. ශීලයට අදාළ ගුණ සම්පත්තිය තමයි පළමුවෙන්ම වැදගත් වන්නේ. අර සාමාවතී දේවියගේ ඒ වටිනා නිර්හංකාර ජීවිතය, ගුරු ගෞරවය, තමන්ට බණපදයෙන් උපකාර කළ ඒ දාසිය දාස භවෙන් මිදලා ආචාර්ය තනතුරේ තබා ගත්තා. ඉනුත් අපට පේනවා ඒ තැනැත්තියගේ ගුණ සම්පත්තිය, ඊළඟට ඒ ගත කළ ජීවිතයේ අර විදිහට මෛත්‍රී විහරණය, ඒ හැම එකකටම උපකාර වෙන්නේ ඇත්ත වශයෙන්ම සමාධියක් ලබා ගැනීමට උපකාර වෙන්නේ ශීලයයි. තමන්ටයි ශීලයෙන් ශීලවන්ත වීමයි. හිත එක්තැන් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. හිත එක්තැන් කර ගැනීමක් බලාපොරොත්තු වෙන්න බෑ පසුතැවිලි තිබෙනවා නම්. පසුතැවිලි නැති ජීවිතයක් ගත කරන්නයි අපි මේකට පදනම් වශයෙන් උනේ. අපි යම්කිසි ශීලයක් සමාදන් වෙන්නේ. දැන් මේ අවස්ථාවේ ආජීවස්තුම ශීලයේ සමාදන් වුණා. යම්කිසි ශීල මට්ටමක් අවශ්‍යයි. එතකොට ගිහියන් පිළිබඳව කල්පනා කළ බුදු පියාණන් වහන්සේ පංච ශීලයේ දක්වලා තිබෙන ඔය වගේ ආජීවස්තුම ශීලයේ යම්කිසි ශීලයකින් ඒ ප්‍රතිපත්ති තුලින් යම්කිසි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මගේ කය වචනය මේ විදිහට හික්මවා ගන්නවා කියලා. ඒක තුලින් ඇති කර ගන්න ඒ කොටිම කියනවා බුදු පියාණන් ඒ ධර්මයේ සඳහන් මේ චේතනා සීලං චේතසිකං සීලං. මේක මේ ශරීරය නිකන් කූඩුවක් ඉබේ ක්‍රියා කරන කූඩුවක් වගේ දෙයක් නෙවෙයි, මේක හිතෙනුයි ක්‍රියා කරවන්නේ. ඒක නිසා මේ ශීලය කියන එක කය වචන හික්මවා ගැනීම කියලා කිව්වට මොකද මේ හික්මවා ගැනීම කෙරෙන්නේ සිතිනුයි. ඒකට උපකාර වෙන්නේ අර අදිෂ්ඨාන ශක්තියයි. ශීලයක් අදිෂ්ඨාන කරගන්නවා. දැන් ඇතම් කෙනෙක් අහන්න පුළුවන් අපි එක සැරයක් සීල ගත්තාම මදිද කියලා. නමුත් මේ ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් කල්පනා කරලා බලනකොට කෙනෙකුට මේ සීලය තමන්ගත්තු සීලය නිතරම තමාගේ හිතේ පිටිපස්සේ හරි තියෙන්න ඕන. ඒක මතුවෙලා වෙලාවට එන්න. එහෙම නැත්නම් ඒකමයි ওই නිතිපතා සීල් සමාදන් වෙන ආදී කටයුතු කරන්නේ කියලා කියන්නේ. මේක නිකන් තර්කයට අදාළ දෙයක් හැටියට හිතලා අපි එක සැරයක් ගත්තා ඒ මදයි කියලා එහෙම හිතන්න නරකයි. දිනපතා තමන් යම්කිසි සීලයක් අදිෂ්ඨාන කරගන්න ඕන. අද දවසම මේ ගත කරන්නේ මෙන්න මේ කණු පහ අතරේ පංච සීලය නම් මේ කණු අට අතරේ. මීට එහාට මම යන්නේ නැහැ කියලා ඒක තුලින් ඒ අදිෂ්ඨානය තුලින් අර අවස්ථාව පැමිණියාම අකුසලයක් කරන්න ප්‍රාණඝාත සතික් මරන්න හිතුන හොරකමක් කරන්න හිතුන ඒ අවස්ථාවේදී අර ප්‍රඥාව ඉදිරිපත් වෙලා නුවණ ඉදිරිපත් වෙලා කියනවා මේ ඔබ අදිෂ්ඨාන කරේකට විරුද්ධ එකක් ඒක කරන්න එපා කියලා හිත ඒක වළක්වනවා. ඒකට කියනවා සම්ප්‍රාප්ත විරති කියලා. විරති කියලා කියන්නේ වෙන්වීම. ඒකට දැන් මේ වේරමණී කියන වචනේ තිබෙන්නේ මේ වෙන්වීමේ අදහසයි. ඉතින් ඒකයි අර අපි සමහර වෙලාවට කියන්නේ මේ ශික්ෂාපද කියනකොට වැඩියත් හිත යොදන්න ඕනේ වේරමණී කියන වචනේට. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ පරපණ නැසීමෙන් වෙන්වීම පිළිබඳ ශික්ෂාපදයේ මම පිළි අරගෙන රකි මේක ආරක්ෂා කරමි කියන එක. එතකොට අන්නේ විදිහට මේ විරති මේ වෙන්වීම අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. එතෙන්දි තමයි හිත මුල් තැනට එන්නේ. ඒ කියන්නේ පාප කර්මය කරන්න ඕන තරම් ඉඩ තිබෙනවා. නමුත් එතෙන්දී අර තමන් සමාදන් වුණු ශීලය ඉදිරිපත් වෙලා කියනවා මේක කරන්න එපා කියලා. අන්න එතකොට ඉන් වළකිනවා. ඒ වැළකීම තුලින් තමන්ට ලොකු ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියම පස්සේ ආවර්ජනා කළ බලනකොට සතුටක් වෙනවා. මේ විදිහ අවස්ථාවක මේ විදිහ භයානක අවස්ථාවක අකුසලයක් කරන්න තිබුණොත් එහෙම නැත්නම් ආපදාවකට අනතුරකටපත් වෙන්න තිබුණු අවස්ථාවේ මම බේරුණා නේද කියලා ඒ සැනසිල්ලයි ඊළඟට ඒ සැනසිල්ල පමණක් නෙවෙයි ඒ කර්මය නිසා වෙන්න තිබුණු අකුසල් රාශියක් එහෙම නැත්නම් අනාගතයේ විඳින්න තිබුණු විපාක රාශියකිනුත් මා බේරුණා කියලා. ඒකයි අර අපි සමහර අවස්ථාවල කියන්නේ. දැන් අපි කෙනෙක් සතෙක් මරනකොට එහෙම නැත්නම් කෙනෙක් මරනකොට ඒ සතාට වෙන පීඩාවට දැන් සාමාන්‍ය ලෝකයා නම් හිතන්නේ සතෙකුට හිංසා කිරීම නරක නිසා ඒක කරන්න එපා කියලා. ඒ පමණක් නෙවෙයි එතන තිබෙන්නේ. ඒ සතාට හිංසා කිරීම වෙනුවෙන් අපේ මේ හිත දූෂ්‍ය කර ගැනීමේ විපාක අපට ගෙවන්න වෙන්නේ අන්න අර සතාට විඳි විඳින වේදනාව වගේ 10000 ගුණයක් වැඩියෙන්. එතකොට ඇත්ත වශයෙන් අර දැන් කතාන් කරගෙන ආපහු විතර බලනවා නම් පසේ බුදුරජාණන් වහන්සේට මුකුත්ම වුණේ නැහැ අර දැවිල්ලෙන්. අර ඕන්නම් අර අලු ටික ගසල දමලා උන්වහන්සේ අහසින් පැන නැගිලා යන්නේ නැති හිමාලයට. උන්වහන්සේට කිසිවක් වුණේ නැහැ. නමුත් අකුසලයේ හිමුවයි. අර සිත දවන්න ගත්තු සිත දර එකතු කරලා ගොඩ ගහලා ගිනි තිව්වා. අන්නේ වගේ අපි කල්පනා කරන්න ඕන මේ අකුසල කර්මයක් ඇති වෙන්නේ මේවා සමහර අය අර සමාජයට විතරක් කියලා කළ තේරන එක එක පැත්තක් පමණයි. මේක ඇත්ත වශයෙන් සිත දූෂ්‍ය කරගෙන වීම නිසාමයි බුදු පියාණන් වහන්සේ මේ අකුසල කර්ම වලට හේතු හැටියට දැක්ුවේ ලෝභ ద్వේෂ මොහ. ලෝභ ద్వේෂ මොහ කියන එක කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් තමයි විචිත්ත සන්තානේ සමහර විට පංචක ධර්ම නිසා ආවරණය වෙන්න ඉඩ තියෙනවා. සතිය කියලා කියන සිහිය නුවණ ඒවා යොදනවා නම් තම අවස්ථාවකම නුවණින් කල්පනා කරලා බලනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් මේක ලෝභයක් මේක යට තිබෙන්නේ අඩුගන්නේ ලෝභයක් මේක යට තිබෙන්නේ ද්වේෂයක් මේක යට තිබෙන්නේ මෝහයක් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ අකුසල් වලට හේතුව අන්න ලෝභ දෝෂ මෝහ. කුසලය කියලා කියන්නේ කුසලය කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් මේ කාලේ වචන වලින් කියනවා නම් නියමාකාර දක්ෂ බව හැටියට. අකුසලය කියලා කියන්නේ අදක්ෂ වීම මේ සංසාරයේ ගත කරන මිනිස්යා විසින් අදක්ෂව ජීවත් වුණොත් ඒ මිනිස්යා අදක්ෂව ජීවත් වුණොත් ඒකට අර කියාපු දුක් විපාක ලැබෙනවා. දක්ෂ විදියට ජීවත් වුණොත් අන්න සැප විපාක ලැබෙනවා. ඉක්මනින් නිවන් ලබා ගන්නත් පුළුවන්. එතකොට ඒ විදියට සමාජික අර්ථයෙන් නොවේ මෙතන කුසල කියන එකේ සාමාන්‍ය අර්ථය දක්ෂ වීමයි. මෙන්න මේ කුසල චේතනාවල් ඇති වෙන්නේ අලෝභ අදෝසමෝහ කියලා දක්වනවා. ලෝභයෙන් වෙන් වෙන්න යම් ප්‍රමාණයක් උත්සාහ ගන්නවා නම් ඒක අලෝභයයි. එක මොහොතක් වෙන්න පුළුවන්. මොකද ලෝභය තමයි මා සත්‍යව වහගෙන ඉන්නේ. ද්වේෂයයි වහගෙන ඉන්නේ, මෝහයයි වහගෙන ඉන්නේ. දීර්ඝ කාලයක් අපි පුරුදු කරලා තියෙන එකයි. ඒකෙන් මිදෙන්න මොහොතක් හරි අපි උත්සාහ කරනවා, ඩිංගක් හරි උත්සාහ වෙනවා නම් අන්න ඒකට ලකුණක් වැටුණා අපට. හොඳ ලකුණක් වැටුණා. කුසලයක්. ඒක කුසලයක්. ඒක තමයි ඒක බුදු පියාණන් වහන්සේ අලෝභ අදෝස අමෝහ කියලා තියෙන. එතන අයන්නේ යොදලා තියෙන්නේ විරුද්ධාර්ථය. ලෝභයෙන් වෙන්වීම, ද්වේෂයෙන් වෙන්වීම, මෝහයෙන් වෙන්වීම. ඒක පාට වෙන්න බෑ. නමුත් එක මොහොතකට හරියකින් ටිකක් තල්ලු කළ දැම්මයි හාත් තල්ලු කළ දැම්මා. ඒ තල්ලු කරන්නේ අන්න අර කියාපු අර චේතනා අර විරති චෛතසිකයෙන් වෙන්වීමේ අදහසින්. සතෙක් මරන්න හිතෙනවා. සතාගේ මස රස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශයක් තියෙනවා. නමුත් ඒ කෙනෙක් මරන්න හිතෙනවා. නමුත් ඒ හිත ආව එහෙම ඉක්මනින් මේක නැති කරගත්තා. ආයෙ ඈතට යන්න නොදී පුළුවන් ඉක්මනින් ඒක සංසිඳව ගන්න ඕනේ. එහෙම නැත්නම් හිත ඇතුලේ මනෝ කර්ම හැටියට හිත ඇතුලේ කර්ම රැස් වෙනවා. කොයිතරම් භයානකද මේක හරියට දැන් ගිනි අඟුරක් ඒකයි බුදු පියාණන් වහන්සේ සමහරට ගිනි අඟුරු උපමාව දක්වලා තිබෙන්නේ. පොඩි දරුවෙකුට දැන් සමහරවිට දන්නේ නැතුව ගිනි අඟුරක් අල්ලනවා. ඒක අල්ලගෙනම ඉන්නවද ලස්සන නිසා නේ. අතේ යන්තම් දැවුන හැටි අතාරිනවා. අන්න ඒ වගේ ගිනි අඟුර බව දැනුන හැටි අතහරින්නවා. නුවණින් කල්පනා කළා මේක යට තිබෙන්නේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි. වහා මේක අතහරින්න ඕනේ. එහෙම නැත්නම් ඒක හිත ඇතුලේ වැඩ කළා වචනයට නැගිලා අන්තිමට ක්‍රියාවෙන් සම්පූර්ණ වෙනවා. එතකොට ඉතින් මේකෙන් බේරෙන්න බෑ කල්ප ගණනක් ඒකට දුක් විඳින්න වෙනවා. ඒ අකුසලේ පැත්තයි. ඉතින් අර කුසලය අන්න අර වෙන්වීමේ ශක්තියමයි. කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඔය සීල් සමාදන් වෙනවා කියලා අපි මොකද්ද මේ කරන්නේ? වෙන්වීමක් ගැන කතා කරන දෙයක් නෑ මෙතන. නොකරන දේවල් ගැනයි කියන්නේ. එහෙමත් කතා කරන අය ඉන්නවා සමහරු. තර්ක කරන අය ඉන්නවා. මේ මෙතන මේ මොකද්ද මෙතන අපි කරන්න දෙයක් නෑ නේ මෙතන. ඔක්කොම මේ වෙන් වෙන දේවල්. ඒක පහසුයි පින්නතුනි. මේ වෙන් වෙන දේවල් අහ කරගත්තාම අපිට ඒ කරන්න දේවල් ඒව පහසුවෙන්ම හිතා ගන්න පුළුවන්. මේ වයින් ඇර මේ කියන අකුසල් වේග වලින් ඇර අනිත් ඒවා අපිට හිතා ගන්න පුළුවන් කුසල්. ඒන අහක් වීම තුලින්ම ඒ අහක් වීමම කුසලයක්. ඒකයි කියන්නේ දැන් අකුසලේ අකුසලයෙන් වෙන්වීමම කුසලයක් කියලා කියන්නේ. අකුසලයෙන් වෙන්වීම නිකන් කෙරෙන්නේ නැහැ. යම්කිසි උත්සාහයක් නිසා, යම්කිසි දක්ෂකමක් නිසා කෙරෙන්නේ. ඒ දක්ෂකම තමයි කුසලය. ඒක නිසා තමයි සතුන් මැරීමෙන් වෙන්වීම සතෙක් මරන්න එන අවස්ථාවේදී විතරක් සිය සමාදන් වෙන එක නෙවෙයි. කලින්ම මේ ශීලයේ සමාදන් වෙලා හිතට දාගන්නවා මේක. හොරකම් කිරන අවස්ථාව ආවම විතරක් එයා දින්න ආදානෙ කියලා ශික්ෂා පදය මේක ඒ වෙලාවට කරගන්න බෑ ඒක. හිතට පුරුදු කරන්න ඕන. අන්න ඒක නිසා තමයි එතකොට මේ කුසල අකුසල පිළිබඳව ඒකෙන් සීලය සකස් කරගන්නවා. එහිම සකස් කරගත්තු සීලය උඩ ඉඳගෙන තමයි යම්කිසි කෙනෙක් සමාධිය ඇති කරගන්නේ. හිත තැන්පත් කරගන්නේ යම්කිසි කමඨහනකින් මෛත්‍රී හෝයවා බුද්ධානුස්සති අසුභ මරණ සති ආදී යම්කිසි කමඨහනකින් සිත තැන්පත් කරගන්නවා. ඒ තන්පත් කර ගැනීමෙත් අවස්ථාවල් තමයි ඔය ධ්‍යාන හැටියට දැක්වෙන්නේ ධ්‍යාන සිත් හැටියට හොඳට හිත එකඟ වුණාම ඒ තුලින් කායික වශයෙන් උත්කු සැනසෙල්ලක් සාමාන්‍ය ලෝකයා පංචකාම සම්පත්තියෙන් ලබන වින්දනය වගේ සිය දහස් ගුණයක් ශ්‍රේෂ්ඨයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒ වගේ මේ සමාධිය ඊළඟට මේ සමාධිය පිහිට කරගෙන තමයි යම් කිසි අවස්ථාවක අර අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය මතු කරගෙන කෙනෙක් ඒ විදර්ශනා වඩලා අර මාර්ගඵල අවබෝධය ලබන්නේ. අන්න එතකොට මේ කථාන්තරය තුළින් අපට ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න ලැබුණා. මේ පැයක් පමණ අවස්ථාව තුළ මේ පින්වත් පිරිස මේ ඊටාමත්ම ශ්‍රද්ධාවෙන් යම්කිසි ශීල මට්ටමක පිහිටලා මේ අවස්ථාවේ ධර්ම දේශනාව තුළින්ම පවා යම්කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන් ආදර්ශවත් කථාන්තර රාශියක් මේක තුළින් ඇති කරගත්තු මේ ධර්ම ශක්තිය තම තමන්ගේ ජීවිතවලටත් ලං කරගෙන මේ බුදු පියාණන් වහන්සේ දක්වා අදාළ මේ අමෘත පදයේ අමෘත මාර්ගයේ ගමන් කරමින් අප්‍රමාද මාර්ගයේ ගමන් කරමින් ප්‍රමාදය ඉවත් කරලා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් දාන ශීල භාවනා සීල කුසල් දහම් සම්පූර්ණ කරගෙන හැකි තාක් ඉක්මන නිවී අති භයානක සංසාරයෙන් අත් මිදල උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ අද දින මේ ධර්ම දේශන ධර්ම ශ්‍රවණයම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණයේ කුසලයන් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙන ඒ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු අවිචේ පටන් අකනිටා දක්වා වූ යම් සාක්ෂත්ව කෙනෙක් ඇතනම් ඒ හැම දිනෙකමත් මේ කුසල සම්භාරය අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින් හැකි තාක් ඉක්මනින් සියලු සංසාර දුක් කෙලවර කර උතුම් අමා මහ නිවනින් සැනසෙත්වාගෙන ප්‍රාර්ථනාවත් ඇතුව මේ විදිහට ගාථා කියලා පින්පම් වන් ඉත්තාවතා ජම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකා හුන්තු සම්බේ පිපාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිං ච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.